Order, please. Kathanayakawareyage nivedana. Parliamentu Mantri Garu Roshan Ranasinghe Mahatha visin 2017 November 23 wenna dina Parliamentu matukonna lada karunu Varaprasada pilimada karaka sabawata yomu kirima sandaha yojanawak idiripat kala haki. Devena yojanawa 2017 December 4 wenna samudayana madadina purba 11ta Parliamentu katupinba karaka sabaye rasvimak Magi Nilakamadi Patman near the Bang in the Pamina Sahabang and Desa, Sabika Mahatun, Silvijanata, main Darun Dimar Kametemi. Lipilekanaji Piriganimagar Vidya Takshana Parishana Amatituma
Karu Katana Katumani, Dedas Bahalo Varshe Sandaha, Sri Lanka, Jatika Engineer, Parishana Saha, Sangwarda Madhyastane, Varshek Varta, Mamidri Patkarami, Emma Vartava. Adhyapaneha, Manava Sampat, Sangwardhane Pirimada, Anshika Adikshana Karaka Sabhavita Yomu Kala Yutuyai, Mama Yojana Karami.
Garu Rajya Vyavasaya Sangwardhana Amatyatuma.
2016 Varshaya Sandaha, Lanka Bankuwe Varshika Vartawa Mama Idiripat Karami, Ema Vartawa, Arthika Sangwardhana Pirimada, Anshika Adikshana Karaka Sabhavita Yomu Kala Yutuyai, Mama Yojana Karami.
Pesam Piliganwima Garu Karunawaranda Parinidhana Mettuma. Garu Anand Arudhyogame Mettuma
Garu Kathanayakathumani Nalapitiya Soyisakkale 4 wenni patumaga Anka 626 Darana Sthane Padinchi CMM Sammudin Mahathagen Labunu Pessama Piligannawa
Garu Rohini Kumar Vijayaratna Metheniya
Garu Kathanayakathumani මහනුවර ලේ වැල්ලපාර නිදහස් මාවත අංක 12 න් 30 දරණ ස්ථානයේ පදිංචි ජේ මහින්ද ජයසුන්දර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
මෙම පෙත්සම මහජන පෙත්සම පිළිබඳ කාරක සභාවට යොමු වෙනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා මුදල්ලා ජනමාධ්‍ය මැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්න අහනවා.
ගරු කථානායකතුමනි මුදල්ලා ජනමාධ්‍ය මැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු පද්ම මුනිශාන්ත ගුණසේකර මහත්මයා සුදේශ කටුතු මහත්මයාගේ ඇසීමට ඇවිල්ලා නැහැ. ගරු චමින්ද විජේසිරි මහත්මයා නගර සැලසුම් ජල සම්පාදන මහත්මයාගේ ඇසීමට
අහනවා ගරු කථානායකතුමනි.
කතුමනි අයන්න එක ජල සම්පාදන මණ්ඩලය මගින් ග්‍රාමීය ජල ව්‍යාපෘති පහක්ද නාගරික ජල සම්පාදන ව්‍යාපෘති දෙකක්ද මේ වන විට ක්‍රියාත්මක වන අතර මීට අමතරව ලෝක බැංකුව ආධාරය යටතේ ග්‍රාමීය ජල ව්‍යාපෘති දෙකක්ද නාගරික ජල සම්පාදන ව්‍යාපෘති එකක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. දෙක ඉහත එකෙහි සඳහන් දැනට ක්‍රියාත්මක ග්‍රාමීය ජල ව්‍යාපෘති පහක් සහ නාගරික ජල සම්පාදන ව්‍යාපෘති දෙකෙහි විස්තර පහත වගුවේ තියෙනවා. සින්න මාලිගා තැන්න ජල සම්පාදන ක්‍රමය පවුල් 200ක් ඉන්නවා ප්‍රතිරාබින් ඇස්තමේන්තු ගත මුදල මිලියන 6.2යි වැඩ අවසන් කරලා තියෙනවා. ගල උඩ ජල සම්පාදන ක්‍රමය ප්‍රතිලාභින් පවුල් 400ක් ඇස්තමේන්තු ගත මුදල මිලියන 14.5යි වැඩ අවසන් කරලා තියෙනවා. රහන් ගල ජල සම්පාදන ක්‍රමය ප්‍රතිලාභින් පවුල් 120යි මිලියන 14.3ක ඇස්තමේන්තු ගත මුදල ඉදිකිරීම කටයුතු කෙරෙමින් පවතිනවා. අගල ඔය ජල නල දිගුව ප්‍රතිලාභින් පවුල් 350යි ඇස්තමේන්තු ගත මුදල මිලියන 13.5යි ජල නල කාන්දු පරීක්ෂාව සිදු කරමින් පවතිනවා. රත්කිඳ ජල සම්පාදන ක්‍රමය පවුල් ප්‍රතිලාභින් පවුල් 750ක් ඇස්තමේන්තු ගත මුදල මිලියන 110යි ජල නල කාන්දු පරීක්ෂාව සිදු කරමින් පවතිනවා. බදුල්ල හාලියැල ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රතිලාභි පවුල් 27500යි ඇස්තමේන්තු ගත මුදල මිලියන 11900යි ජල පවිත්‍රාගාරය සැප්තැම්බර් 27 වෙනිදා විවෘත කරන ලදී. ඇටම් පිටිය ජල සම්පාදන ක්‍රමය පවුල් 3500ක ප්‍රතිලාභින් ඉන්නවා. ඇස්තමේන්තු ගත මුදල මිලියන 2250යි 2017 මැයි මාස වැඩ ආරම්භ කර ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අංක එකෙහි සඳහන් ලෝක බැංකුව ආධාරය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ග්‍රාමීය ජල ව්‍යාපෘති දෙක සහ නාගරික ජල සම්පාදන ව්‍යාපෘති නාගදීප ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රතිලාභී පවුල් 360යි ඇස්තමේන්තු ගත මුදල මිලියන 46යි 18/1/2017 වෙනි දින වැඩ ආරම්භ කර ඉදිකිරීම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රිදීමාලියද දකුණ ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රතිලාභී පවුල් 650යි ඇස්තමේන්තු ගත මුදල මිලියන 57යි දහටයි එකයි දෙදස් දහත වැඩ ආරම්භ කර ඉදිකිරීම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හල්දුමුල්ල බෙරගල ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රතිලාභි පවුල් 4450යි. ඇස්තමේන්තුගත මුදල 1,1856 ටෙන්ඩර් ඇගැයීම් අවධියේ පවතිනවා. තුන්වෙනි ප්‍රශ්නය බදුල්ල හාලියල ඇල්ල ජල ව්‍යාපෘතිය ග්‍රාම නිලධාරි වසන් 42ක් හාලියල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය කරමින් පවුල් ඒකක 27,500ක ප්‍රතිලාභින් 1,10,000කට පානීය ජල සැපයීමට කටයුතු සිදු කරමින් පවතී. මෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 11,900ක් මෙම ව්‍යාපෘතිය 2017 සැප්තැම්බර් 27 වෙනිදා විවෘත කරන ලදී. බණ්ඩාරවල දියතලාව හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මේ ආරම්භ කිරීමට මූලික සැලසුම් සකසමින් හොඳයි. ගරු කතානායකතුමනි, එහෙනම් ඉතිරි දීර්ඝ පිළිතුරක් තියෙන්නේ
මම සභාගත කරන්න
සභාතුරු ප්‍රශ්න දෙක අහන්න කතානායක.
බොහොම ස්තුතියි වේලාව ඉතිරි කිරීමක්.
ගරු අමතුමනි, ස්තුතිවන්ත වෙනවා පිළිතුරු ලබා දීම වෙනුවෙන්. හැබැයි අමතුමාගෙන් තමයි මේ ප්‍රශ්න යොමු කරන්න ඕනි. එතුමත් එක්ක මම දීර්ඝව කතා කරපු ප්‍රශ්න ගරු කතානායකනි උතුමගෙන් අවසර ඉල්ලනවා. දැන් මේ 27,500ක පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඉන්න මිලියන 1,11,500ක් ව්‍යාපෘතිය පිළිබඳව උතුමේ කතා කළා. පසුගිය දිනක එක ජනතා අයිතියට පත් කරා. ඒතර ජනතා අයිතියට පත් වෙන්න ඕනි මේ කියන පාරිභෝගිකයන් 27,500ට හෝ එක්කෙනෙක්ට හෝ ජල සැපයීමක් ලබා දීම සිද්ධ කරා නම් කියන කාරණේ විශ්වාසය තියෙන මොකද සම්පූර්ණ වැඩ අවසන් වෙලා ඒක ජනතා අයිතියට පත් කරන්න ඕනි ගරු අමුතුමිය අමුතුමා සම්බන්ධ වෙලා ඒ වගේම විශේෂම අපේ යහපාලන ආණ්ඩුවේ අපේ අධිකරු ජනාධිපතිතුමා ආවිලා තමයි මේක විවෘත කරේ. ඒ වගේම 2015 වර්ෂයට පෙර තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ පෞගේ ආණ්ඩු කාලේ ඇමරිකා නාලධාර යටතේ. මගේ අතුරු ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි, ඇත්තටම මගේ දත් යෝජනා කරා ගරු අමතුමා හිටියා නම් හොඳයි කියලා. මොකද අමතුමා යහපාලනේ නොමග යවන වැඩපිළිවෙලක් සිද්ධ කරනවා. එතුමා අධිකරු ජනාධිපතිතුමාත් ගෙනල්ලා මේ එකම එක්කෙනෙක්ටවත් සැපයීමක් ලබා නොදී බයි එක් පුද්ගලෙක්ට ඔබ පළාතේ ප්‍රධාන අමතිවරයාගේ මකුල්ලෙල්ලේ තියෙන ඒ හෝටලෙට විතරක් එක ජල සැපයීමක් ලබා දීලා තාම ව්‍යාපෘතිය අවසන් නැහැ ගරු අමතුමනි. අමතුමනි තාම හාලියල්ල ප්‍රදේශයේ බටලෙනවා බදුලට යන නිසා ඇයි මෙවන් වැඩපිළිවෙලක් ගරු අමතුමා සහ අමාත්‍යංශය පළාතේ ජනතාව රවට්ටන්න අවශ්‍ය වැඩපිළිවෙල කරේ? මොකද යහපාලනේ අපි මේ පොරොන්දු දුන්නේ නැති නිසා.
හොඳයි අමතුමනි, මේක
ගරු කතානායකතුමනි, මම දැන් ජල පවිත්‍රාගාරය ඒකකය විවෘත කෙරුවා ජලාශයත් එක්ක. මම ඒ ගැන
ඔයලා
බලලා මම ඔබතුමාට වාර්තා කරනවා.
හොඳයි. දෙවෙනි
ප්‍රශ්නය නායකතුමනි, ඔබතුමා ඇත්තටම කාරුණික වෙලා අපිට හොයලා බලනවා, පසු උත්තර දෙනවා, යොමු කරනවා. ඇතර එක වෙන්නේ නැහැ අපේ ගරු කතානායක. මොකද අපි පසුපෙලේ මන්ත්‍රීවරු හැටියට මේ පාන්දර පටන් ගන්න වෙලාවේ ඇවිල්ලා අපේ ප්‍රදේශයේ අපේ ඡන්දේ දුන්න ජනතාව විනිවිද කරන කාර්ය භාරයක් ගරු අමතුමා. මම දුරකථන අමතුමෙන් කතා බහ කරලත් මේක නිරන්තරයෙන් මතක් කරා අමතුමා. ඒක කිසිසේකට ගණන් ගන්න නැහැ, 7-5කට ගණන් ගන්න නැහැ අමතුමා. දැන් මම ඊළඟ අහන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මේ දවස්වල ඡන්දේ ගැසට් කරලා අපේ ප්‍රදේශවල, හැබැයි මේ ජල සැපයීම සඳහා ෆෝම් පෝරණුව පුරවනවා කරන්නේ පන්සල්වල, ප්‍රජාශාලාවල, පොදු ස්ථානවල. ප්‍රධාන අමතිවරයා සහ අපි දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මේ ආණ්ඩුව තුළ ඉන්නවා. හැබැයි එතන නියෝජනය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක මහත්වරු තමයි මේ ෆෝම් පුරවන්න අවශ්‍යතාවය දෙන්නේ ඡන්දය ලබා ගැනීම වෙනුවෙන්. මේක මම ගරු අමතිතුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වා, තාම ව්‍යාපෘතිය අවසාන නැතුත් ඔබතුමාලා මේ වැඩපිළිවෙල සිද්ධ වෙනවා. කමන්නේ නැහැ කවුරු දුන්නත් කොතන දුන්නත් මේ මාසේ ඇතුළත ඡන්දය අවසන් වෙන ඇතුළත පුළුවන් ද මේ ජල සැපයුම් ටික මේ ගන්න කට්ටියට දෙන්න කියන යෝජනාව මම කරලා තියෙනවා. ඒ හැකියාව තියෙනවද ගරු අමතිතුමනි?
ගරු කතානායකතුමනි, ඒකත් මට එකපාරම මම හිතන්නේ මේ අධීර වශයෙන් ජල සම්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කෙරුවට එකපාරම ඉන්න 27,500ට මම හිතන්නේ දෙන්න අමාරුයි. අධීර වශයෙන් දෙන්නේ සාමාන්‍ය මං කියන්නේ. නමුත් මම හොයලා බලලා මටත් ඒක
අපේ මොකද අපත ගැස් තියෙන 93ක් ප්‍රාදේශසභා ගැසට් කරලා තියෙන. එයාටද ඇල්ල ප්‍රාදේශසභාව අයිති වෙනවා. අපේක්ෂක මහත්වරු සමග වූ වලාතේ ප්‍රධාන අමතිවරයා දැන් ඔබාමාත්‍යංශයේ කාර්යභාරය කරනවා. ඒක හොඳයි. ඒක හැබැයි ඒ ජනතාව දැන් යනවා මේක වතුර ගන්න. අපිට තියෙන ඕනේ ඡන්දෙට කලින් හෝ මේ සතිය ඇතුළත හෝ දෙක ඇතුළත මේ සප්ලයි ටික මම ගරු අමතිවරයාට කතා කරලා කිව්වා. අමතිවරයා ඒ වෙලේ ඒක අවධානය යොමු කරන්නම් කිව්වා. හොයලා බලන්නම් කිව්වා. හැබැයි තාම එහෙම නැහැ.
හොඳයි ගරු අමතිතුමී, ඔබතුමීට පුළුවන් නේ මෙතන දැනුවත් කරන්න. හොයලා බලලා අදම දැනුවත් කරන්න.
හොඳයි,
බොහොම ස්තුතියි. ඔදැයි එතුමියට කිව්වනේ එතුමා හොයලා දෙයෝ. එතුමිය හොයලා දෙයි. ඔව්. ගරු හේෂාන් විතානගේ මැතිතුමා අග්‍රාමාත්‍ය ජාති ප්‍රතිපත්ති ආති කටයුතු පිළිබඳ
ගරු කතානායකතුමනි, මම අහන ප්‍රශ්න. ගරු කතානායකතුමනි,
පිළිතුර ආයක රත්නපුර දිස්ත්‍රික්කයේ තුල පතල් කර්මාන්තය සඳහා වලංගු බලපත්‍ර 4000ක් 5000ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව නිකුත් කෙරේ. මෙම ප්‍රමාණය විශාල විචල්‍යතාවයක් නිරීක්ෂණය නොවන නමුත් සුළු අඩුවීමක් 2017 වසර තුල දැකිය හැක. ආ දෙක පාරම්පරික පතල් කර්මාන්තයේ සිදු කරගෙන යාමේදී අවශ්‍ය ලී දඬු ඇතුළු අනිකුත් මෙවලම් සඳහා පිරිවැය කාලීනව සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇත. තවද කර්මාන්තය සඳහා විශාල ශ්‍රමික හිගයක් දිනෙන් දින වර්ධනය වන බව නිරීක්ෂණය වේ. එබැවින් බොහෝ කර්මාන්තකරුවන් වියදම් හවුල් සඳහා ආර්ථික හැකියාවක් සහිත වියදම් පාර්ශ්ව සම්බන්ධ කර ගැනීමක් සිදු කරයි. ඒ අනුව ආර්ථික හැකියාවක් නොමැති ඉඩම් හිමියෙකුට තනිවම වියදම් දැරීමට කාලීන තත්ත්වයන් මත අසීරු වී ඇති බැවින් බොහෝ විට ආර්ථික හැකියාවන් සහිත පිරිස් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස කර්මාන්තය පවත්වාගෙන යාම සිදුවේ. ආ එක ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරී විසින් බැකෝ යන්ත්‍රය යොදාගෙන පතල් කැපීම සඳහා අවසර ලබා දීම 2014 දෙසැම්බර් මස සිට අත්හිටුවා ඇත. කෙසේ වෙතත් ගොඩදමා ඇති ඉල්ලම් සෝදා ගැනීමට හා වලවල් වැසීමට පමණක් බැකෝ යන්ත්‍ර භාවිතය සඳහා මැණික්කා ස්වර්ණාභරණ අධිකාරී අධීක්ෂණය යටතේ අවසර ලබා දේ. ආ දෙක ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය විසින් රජයේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘති සඳහා යටවන ඉඩම්වලට කඩිනමින් මැණික් ඉල්ලම් ඉවත් කර ගැනීම පිණිස යාන්ත්‍රික පතල් ගැනීම සඳහා අවසර ලබා දෙන අතර මේ යටතේ රත්නපුර විකල්ප මාර්ගය යොදා ගැනීමට නියමිත එක් ඉඩමක් සඳහා පමණක් යාන්ත්‍රික අවසර පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා කර ඇත. එම බලපත්‍රලාභියාගේ නම දිල්රුක්ෂි පුංචි නිලමේද සිල්වා මහත්මිය. ලිපිනය අංක 180 මිල්ලකඩේ රත්නපුර. ආ තුන පතල් කර්මාන්තයේදී පොළොව හැරීමක් සිදු කිරීම අනිවාර්ය වන අතර එය පරිසරයට සුළු හෝ බලපෑමක් ඇති කිරීමකි. මෙහිදී සාම්ප්‍රදායික දෝනා පතල් කර්මාන්තයේදී හා යාන්ත්‍රික පතල් කැපීමේදී සිදුවන බලපෑම් වර්ග දෙකකට වර්ගීකරණය කළ හැක. සාම්ප්‍රදායික දෝනා කැණීමේදී එය සම්පූර්ණයෙන් නැවත වැසීමක් ප්‍රායෝගිකව සිදු නොවන අතර යාන්ත්‍රික පතල් කැපීමේදී විශාල වර්ගඵලයක් එකවර විවෘත කිරීමත් එය සම්පූර්ණයෙන් පසුව වසා දැමීමත් සිදුවේ. කෙසේ වෙතත් බැකෝ යන්ත්‍ර යොදා ගැනීමේදී ආසන්න ලෙස අධීක්ෂණය කටයුතු සිදු කිරීම සිදු නොවුනහොත් ඉතා කෙටි කලකින් කැණීම් සීමාවන් ඉක්මවා කැණීමෙන් පාරිසරික හානි ඇතිවිය හැක. ආ හතර ඉහත ආ දෙකෙහි සඳහන් අවශ්‍යතාවලදී හැර දැනට බැකෝ යන්ත්‍ර යොදාගෙන කැණීම් සිදු කිරීමට යාන්ත්‍රික බලපත්‍ර ලබා දීම සිදු නොකරන බැවින් මෙම තත්ත්වය පැන නොනගී. අතුරු ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කර දෙයක් එමෙතුමාට.
මේ ගරු කතානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්නෙට උත්තරේ ලබා දීම සම්බන්ධව. නමුත් මම හිතන්නේ අපේ ගයන්ත එමෙතුමාට මේකට උත්තරයක් දෙන්න පුළුවන් වේද දැන මේ උත්තරේ වහලා ගහලා තියෙන්නේ. මේකෙදි මම අහන්නේ බැකෝ යන්ත්‍ර යොදාගෙන පතල් කැණීම් කරනවාද කියලා. දැන් අලුතෙන් දෙන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් පසුගිය රජය කාලේ දීපු විශාල ප්‍රමාණයක් ව්‍යාපාරිකයෝ තමන්ගේ වැඩ කටයුතු කරන් යන පරණ බැකෝ යන්ත්‍ර යොදාගෙන. මේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ මේ ගරු කතානායකතුමනි, අපි ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයන ගමන්ම මේ අහිංසක මිනිස්සු මේ කළුගඟේ ඉල්ලන් ටිකක් ගොඩ උදැල්ලෙන් කුඩෙන් ගොඩ දා ගන්නවා නම් මේ මැණික්කා සන්නාමන අධිකාරිය පොලිසිය විශේෂ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත් වෙලා ඒ මිනිස්සුන්ට තියෙන අයිති අහිමි කරලා තියෙනවා. අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙනුත් මේකට ඉල්ලීමක් කරා. මම කියන්නේ මේ මහා පරිපාලන පතල් කර්මාන්තකරුවන්ට දේශපාලන මැදිහත් වලින් සහයෝගය දෙන වගේම ඒ අහිංසක මිනිස්සුන්ට යම් ක්‍රමවේදයක් හදන්න අමාත්‍යාංශයේ කටයුතු කරනවාද
කියලා. මට ඇත්තටම නොදන්න උත්තරයක් දෙන්න බෑ. අපි අමාත්‍යතුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා ඔබතුමාට වඩාත් පැහැදිලි කිරීම කරන්න.
දෙවැනි එක අර බලපත්‍ර ලබා දීපු නම කියවුණා. ඉතින් මේ කනගාටුවට කරුණක් මේ ගරු කතානායකතුමනේ, දේශපාලන අධිකාරියේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ නෝනාවරුන් බිරිඳාවරුන් එහෙම තමයි මේ පතල් මේ බැකෝ ලයිසන් අරන් තියෙන්නේ. ඒ නිසා ඒ දීලා තියෙන ලයිසන් නියාමනයක් කරලා සුදුසු කණ්ඩායමකට රත්නපුරේ මිනිස්සුන්ට ලබා දීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
අපි ඒක යොමු කරමු.
හොඳයි ගරු ඇමතිතුමා, මේ වට පසු විපරණක් කරනවා නේ, උත්තර ලැබුණ ගත්ත අමාත්‍ය අපවතාවයට පත් වෙනවා.
අදාළ අමාත්‍යවරයාට යොමු කරමු.
ඒක තමයි නැත්තං මොකද්ද ඒක පැහැදිලි ගරු ප්‍රධාන සංවිධායකතුමා, පැහැදිලි කිරීමක් අවශ්‍ය දෙන්න පුළුවන් දෙන්න කියන්න ගරු විජේතුංග ඇමතිතුමා.
සමන්තුමත් කොමේ ගඟේ මැණික් සම්බන්ධව ගරු කතානම ඉතාමත් ඔබතුමා අවසරයක් ගන්නවා. අවුරුදු 2003 මේ කර්මාන්තය කරගෙන ආවා. පහුගිය ඉතිහාසයේ මේක උඩු යටිකුරි කොලා. යන්ත්‍ර සුද්දලා ගන් කරුවා. නමුත් කවදාවත් පරිසරයට හානි වුණේ නැහැ. ඉවුරු කැඩුවේ නැහැ. ලක්ෂ ගාණක් ජීවත් වෙච්චි කර්මාන්තය අද විශේෂ කාර්ය බර කාල දාලා මං හිතන්නේ 50,000 60,000 ගඟට බැස්සත් දඩ ගහනවා. කවුරු කියලාද මම දැනතුම
මේ අපේ අරමන්ත්‍රීතු මැච්චිවා දැන්
මොකද ඒක ඒක විතර. එතකොට මැණික් කර්මාන්තය දැන් මං හිතන්නේ සම්ප්‍රදායික මැණික් කර්ම හැමන්තීම පිරිහිලා. මැණික් කර්මාන්ත කරුවන්ට යන්නේ නැවන් නැහැ. සුළු පරිමාණයේ මහා පරිමාණයේ එහෙන් 25% දඩ ගන්න මෙහෙන් යවන්නේ වට අපි ජනාධිපතිවරණ කතාව ජනාධිපති තා ඉක්මනට සද්දම වෙනවා කියලා කිව්වා. අගමැතිතුමාත් කියලා අපේ ඉඳන්ම වෙත ඔක්කොම කැඳවලා මේ රත්නපුර දිස්ත්‍රික්කේ ඉතාමත් අසරණ තත්ත්වයකට වෙලා. මැණික් විතරක් නෙමෙයි මාස 6ෙම වෙච්ච අපරාධ.
හොඳයි.
ඔය ඒ කර්මාන්තේ ඉවරයි. මැණික් කර්මාන්තේ ඉවරයි. වැලි කර්මාන්තේ කුලිය
ඉවරයි. අපි වැඩි මැණික් ගැන කතා
කරන්නේ නැහැ. ඔව් මැණික්
තමයි ගැන පොඩ්ඩක්.
නෑ නෑ අගරු කතා මැණික් කර්මාන්තේ විශේෂයෙන්ම වෙලා තියෙන දේ ගැන ඔබතුමාගේ විශේෂ අදහස් කොල්ලා. වගේ යුතු දැන වල ධම්මලා ඉතා ඉක්මනින්
හොඳයි
කර්මාන්ත කරුවන් ගොඩ ගන්න පුළුවන් පරිමාණය මම විශේෂ පරිපාලක කරන එක
තමයි ගාලු ඇමෙත්තුමාගේ අවධානය යොමු කරන්න ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා පැමිණ නැත ගරු ලකී ජාවර්ධන මැතිතුමා
පැමිණ නැත
ගරු රංජිත් සොයිසා මැතිතුමා
පැමිණ නැත
ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා නේ
මම ආනව ගරු කතානායකතුමනි
ඔව්
ගරු කතානායකතුමනි පිළිතුර අයන්න 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට සහ සංකල්පීය පත්‍රිකා සැකසීමට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් කිසිදු පුද්ගලයෙකුට කිසිම මුදලක් ගෙවා නොමැත ආයන්න අදාළ නොවේ.
ගරු අතුරු ප්‍රශ්නයේ ගරු අමාත්‍යතුමනි මේ ප්‍රශ්නයේ මුලින්ම මම අධිකරණ අමාත්‍යංශයෙන් විමසුවාම ගරු එවකට හිටිය ගරු අධිකරණතුමා අධිකරණ ඇමතුමා දැනුම් දුන්නේ මුදල ගෙවීම කර ඇත්තේ අධිකරණ අමාත්‍යංශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. ඒතර මේ ගරු සභාවට හිටපු අධිකරණ ඇමතුමා ලබා දීලා ඇත්තේ වැරදි පිළිතුරක්ද කියන ප්‍රශ්නේ මතුවේ.
ගරු කතානායකතුමනි මම මේ පිළිතුර මේ ප්‍රශ්නේ තිබුණ නැහැ. එහෙම කිව්වයි කියලා. ඉතින් ඒකට මට හොයලා බලලා තමයි මට උත්තර
දෙන්න. හොඳයි හොඳයි දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා හොයලා බලලා පිළිතුරක් දෙන්න. තව ප්‍රශ්නයක් තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
ප්‍රශ්නයක් නෙවෙයි මට තියෙන එකම ප්‍රශ්නේ මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඔබතුමා ඉදිරියේදී හොයා බලා මට මේ පිළිතුරු ලබා දෙවි කියන බලාපොරොත්තුව මම රඳව ගන්නවා.
හොඳයි අපි බලාපොරොත්තු තියාන එක හරි.
එතුමාට ප්‍රශ්න අහන්න දන්නේ නැත්නම් අපිට උගන්වන්න පුළුවන් ඒ හරි ප්‍රශ්න
හේතියට
ඇහුවොත් අපිට පිළිතුරු දෙන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි. අපි දෙවෙනි වටය ප්‍රශ්න දෙක ගරු උදේපාන්ත ගුණශේකර මහත්මයා විපක්ෂ ප්‍රශ්නයක් අහනවාද? ඊළඟ ප්‍රශ්නේ ගරු වාසුදේව නානාකාර මහත්මයා විපක්ෂ ප්‍රශ්නයක් අහනවාද? අර
නගර හතර
සභාගත ගන්න හොඳයි. ගරු ලකී ජාවර්ධන මහත්මයා ප්‍රශ්නේ අහනවාද?
ගරු කතානායකතුමනි ලකී ජාවර්ධන මහත්මයා වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහනවා.
උත්තරය සභාගත කරනවාද? හය
මාසයක් කල්ලිලා තිබෙනවා සංචාරක මහත්මයා.
හත රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමා. ඉඩම් මහත්මයා
සභාගත කරනවා.
හොඳයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගංග 23 දෙයට පස්සේ ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි.
තුමා කිව්වා මේ තේ කර්මාන්තේ විනාශ වෙලා කියලා. අද තේල්ට ඉතාමත් හොඳ මිලක්. 100 පන්නලා කිලෝවකට. ඉතිහාසයේ කවදාවත් නැහැ. නෑ මම කියන්නේ මේ තේ කර්මාන්තේ ඉතාමත් හොඳ තත්ත්වයක අද තියෙන්නේ තේ මිල නිසා.
ගරු
මම දැන් ඒක පැහැදිලි කිරීමක් කරන්න ඕන රජේ වෙනුවෙන් මොකද වැරදි චිත්‍රයක්
කතානායකතුමනි I pose this question to the honorable prime minister or the minister of disaster management on 29th November and after Sri Lanka was badly affected by a disastrous tropical storm which caused at least 14 deaths so far destroyed roofs of houses and power lines despite warnings being received from overseas at least 3 days ahead the government agencies ignored them only issuing an advisory to the fisheries community this not only caused severe damage to the people and the economy of the country it is likely to tarnish the reputation of the country among tourists industry and commerce, leading to a decline in the relevant industries. The government another apathy in the face of disasters, exemplified by the tardiness is in report. One, the question, will the Honorable Prime Minister explain to the House why international warnings were ignored and why the public was left unaware of the impending disaster? Two, what action does the government intend to take to face future storms? And bearing in mind that the people affected by earlier floods are still awaiting adequate compensation, what measures will be taken to alleviate the suffering of those affected by such weather? The Sunday Times, Honorable Speaker, I would like to quote yesterday's Sunday Times, one depression gone, another on the way, cyclonic, okay, all the details. I would like to get this included in the Hansard. Other Patare, Mama Vela Vagan in Ayavatumagi, Namutratama, Munapana, okay, at Tunot Yali Heta, Vadi Balapama, Uturu Naganir, Lanka Dipe, other Sirastale Lak Bima, Sulangin, Vidulia, Bindavatun, Istan, Eklaksha, Dahatadas, Pansiak, Tavamat, Vidulia Ne, May Samahara, District Vaseng. ගාලු දිස්ත්‍රික්කයේ මාතර නුවරඑළිය බදුල්ල ගම්පහ ප්‍රධාන වශයෙන් මේ හානියට පත් වී තිබෙනවා. කුරුණෑගල තරම් ඈත ප්‍රදේශ පවා හානියට බදුල්ල පත් වී තිබෙනවා. රත්නපුරේ මම මෙය අද අයිලන්ඩ් පුවත්පතේ තිබෙනවා. මම ඒ කොටස පමණක් ඇතුළත් කිරීම ලෙස ඉල්ලා
සිටිනවා.
එතකොට මම ෆයිනලි I come to another obligation and pledge made to the House by the Honorable Prime Minister in relation to a man-made disaster. When will the report of the Army Camp Salava disaster which was submitted 10 months ago to the authorities, when will it be tabled as promised by the Prime Minister to the House? Also, when will the relevant relief be granted to all those who have been affected by this man-made disaster? Why isn't this report being tabled to the Parliament by the Prime Minister? It was promised when we debated that this should be submitted. It is in lying at the headquarters of the Army Commander. I would like to...
Okay, Honorable Leader of the House, are you replying or anybody else?
Yes, sir.
Okay, thanks. Go ahead, please.
ගරු අග්‍රාමාත්‍යතුමාවෙන් උත්තරය ගරු කතානායකතුමනි 2018 නොවැම්බර් මාස 28 දින පැවති කාල ගුණ දත්ත අධ්‍යයන කිරීමෙන් අනතුරුව දිවයිනට ගිනි කොන දෙසින් පහළ වායු ගෝලීය කැළඹිලි තත්වයක් වර්ධනය වන ආකාරයක් දක්නට ලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් එදිනදා 11:30ට කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දීවර හා නාවික ප්‍රජා වෙත අනතුරු හැඟවීමක් නිකුත් කර තිබෙනවා එමනු එක ලෙස සභාගත කරමි එමතරතුරු එදින දහවල් කාලගුණ අනාවකයේද සටහන් කර තිබෙනවා එසේම විශේෂ කාලගුණික උපදේශාත්මක නිවේදනයක් 2018 නොවැම්බර් මාස 29 වෙනි දින පෙරවරු තුනට ඉදිරි පැය 18 සහ 36 සඳහා නිකුත් කරමින් දීවර සහ නාවික ප්‍රජාව දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙනවා එය එමනුන් දෙක ලෙස සභාගත කරනවා 2018 නොවැම්බර් මාස 29 වෙනි දින පෙරවරු 5ට විශේෂ කාලගුණික උපදේශාත්මක නිවේදනයක් මගින් පහළ වායු ගෝලීය කැළඹිලි තත්ත්වයේ අඩු පීඩන ප්‍රදේශයක් බවට වර්ධනය වී ඇති බැවින් දෙවෙනි වටා ගැඹුරු සහ නුගැඹුරු පුහුණු මුහුද ප්‍රදේශවල තදවැසි තද සුළං සහ රළු මුහුද තත්ත්වයක් ඇති විය හැකි බව දීවර හා නාවික ප්‍රජාවටද දිවෙන හරහා තදවැසි සහිත සුළං ඇති විය හැකි බව සාමාන්‍ය ජනතාවද දැනුවත් කර තිබෙනවා. ඒ ඇමිනුව තුන ලෙස සභාගත කරනවා. 2018 නොවැම්බර් මාස 29 වෙනි දින පෙරවරු 2:30ට දිවයින වටා
වන ගැඹුරු සහ නුගඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇති වන බවට දීව රහා නාවික ප්‍රජාවද දිවින හරහා තද වැසි සහ තද සුළං පිළිබඳ සාමාන්‍ය ජනතාවටද අයහපත් කාලගුණ පිළිබඳව අනතුරු හැඟවීම නිකුත් කර තිබෙනවා. හැමනුම හතර ලෙස සභාගත කරනවා. 2014 නොවැම්බර් මාස 29 වෙනි දින පස්වරු 8ට දිවින වටා ගැඹුරු සහ නුගඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇති වන බවට දීව රහා නාවික ප්‍රජාවටද දිවින හරහා තද වැසි සහ තද සුළං පිළිබඳ සාමාන්‍ය ජනතාවටද අයහපත් කාලගුණය පිළිබඳ අනතුරු හැඟවීම නිකුත් කර තිබෙනවා. එය අමනුම පහලෙස සභාගත කරනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මගින් උතුරු ඉන්දියානු සාගර කලාපයට සුළිසුළං පිළිබඳ අනතුරු හැඟවීමේ බලල තායතනය ලෙස නම් කර ඇත්තේ ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුවයි. පසුගිය සතිය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව පහළ වායු ගෝලීය කැලිබිලි තත්ත්වයක් කීපයක් වර්ධනය වී ඇති නමුත් ඉන් එකක්වත් සුළි කුරාටුවක් බවට වර්ධනය වී නොමැත. මෙම පහළ වායු ගෝලීය කැලඹිලි සහගත තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු 2018 නොවැම්බර් 28 වෙනි දින උදාසන 11:30ටද තීව්‍ර සහ නාවික ප්‍රජාව වෙත අනතුරු හැඟවීමක් නිකුත් කර තිබෙනවා. මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට වර්ධනය වන බවට ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව මගින් සුළිසුළං පිළිබඳ උපදේශාත්මක නිවේදනයක් නිකුත් කර තියෙනවා. 2018 නොවැම්බර් 30 වෙනි දින පස්වරු 2:00 තියෙන දිවයිනේ දකුණු වෙරළේ ඔස්සේ අරාබි මුහුද කරා ගිය අඩු පීඩන ප්‍රදේශයේ සුළිසුළුකම් බවට පත්වුවේ දිවයිනේ බස්නාහිර වෙරළ තීරයෙන් කිලෝමීටර් 400කට දුරින් බටේර දෙසට වන්නටයි. මීට අමතරව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මගින් නිර්දේශිත අනිකුත් අන්තර්ජාතික ආයතන මගින් නිකුත් කරන ලද තොරතුරු විශ්ලේෂණය කිරීමේදී 2018 නොවැම්බර් 28 සහ 30 වෙනි දින දක්වා මෙම කාලගුණික පද්ධතිය සුළි කුණාටුවක් බවට පත්වන බවට අනතුරු හගවා නැහැ. මේ සුළි කුණාටුවක් බවට වර්ධනය වූයේ ලංකාවේ නිවත් වී කිලෝමීටර් 400ක් පමණ බටහිරට ගමන් කළ පසුව. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ පද්ධතිය ආශ්‍රිතව තද වැසි තද සුළං රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බව සභාගත කළ නිවේදන හරහා දිගින් දිගටම දැනුවත් කර තිබෙනවා. ගරු කතානායකතුමනි, පසුගියද ඇති වූ ආපද තත්ත්වය සිදු විය හැකි බව විශාල ජීවිත හානි ප්‍රමාණයක් අවම කර ගැනීමට හැකි වූයේ මෙම දැනුවත් කිරීම අනිකුත් ක්‍රියාමාර්ග නිසා බව මම සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ ආපද තත්ත්වය නිසා අපගේ දීවර ප්‍රජාවගේ ජීවිතාදේපල විශාල ප්‍රමාණයක් හානි විය හැකිව තිබුණා. නමුත් එම හානි වළක්වා ගැනීමට අපට හැකියාවක් ලැබුණේ මේ පිළිබඳ දීවර ප්‍රජාව දැනුවත් කොට ඔවුන් දීවර කටයුතු සඳහා යාම වැළක්වූ නිසයි. නැතහොත් අද අපට මුහුණ දීමට සිදුවන්නේ මහා ඛේදවාචකයකට. එසේම මෙම ආපදා තත්ත්වය ඇති වූවහම පසුගිය බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේ විදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් මගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. මේ සඳහා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහභාගී වුණා. මෙම රැස්වීමට අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් සියලු දෙනා සහභාගී වුණා. එෙහිදී ආපදා සහන කටයුතු කඩිනමින් සිදු කරන ලෙස විදුලි සැපී යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වහාම සිදු කරන ලෙසත් මා අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් සියලු දෙනාටම උපදෙස් දුන්නා. ප්‍රශ්නය දෙක. කාලගුණ ගරු කතානායකතුමනි, කාලගුණ අනාවැකි කරණය පෙරට වඩා වර්තමානයේ දියුණු කර ඇති බවත් ඉදිරියේදී මෙම අනාවැකි කරණය තවත් දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලබනවා. ශ්‍රී ලංකාව තුළ ස්වයංක්‍රීය වර්ෂබාන ජාලයක් ස්ථාපිත කොට අවශ්‍ය මූලික පියවර දැනටමත් කර තිබෙනවා. ආපදා අවම කිරීම සඳහා පෙර සූදානම් කිරීම, හදිසි ආපදාවකදී ක්‍රියා කරන අයුරු, ආපදාවකට මුහුණ දෙන ආකාරය, ආපදාවකදී රජයට සහයෝගය දක්වන අයුරු, ආපදාවකදී මහජනයාගේ වක්කීම, හදිසි ආපදාවකදී ලබා දිය යුතු සේවාවන් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය, ඒකාබද්ධ දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග කර තිබෙනවා. නායයාම ආදී අවධානම් කලාපවල පදිංචි පවුල් 14,860ක් හා ගංවතුර ආදී අවධානම් කලාපවලදී පදිංචි පවුල් 1,122ක් එම ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන අවශ්‍ය කටයුතු සිදු කර අවසන්. ජාතික රක්ෂණ භාර අරමුදලින් ආවරණය වන ආපදා සඳහා 2016 අප්‍රේල් මස පළවෙනි දිනෙන් පසුව නිවාස හානිය තක්සේරු කිරීමෙන් අනතුරුව අදාළ වන්දි මුදල් එක නිවසක් සඳහා මිලියන 2.5ක් ද ගෙවනු ලබනවා. එදා ආවරණය තුළ ගෘහ උපකරණ හානි සඳහා තක්සේරු වටිනාකම අනුව රුපියල් 25,000කට උපරිමයකට යටත්ව වන්දි මුදලක් ලබා දෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන යටතේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර උපකරණ හා තුග හානි වෙනුවෙන් උපරිම රක්ෂාවරණ වටිනාකම රුපියල් මිලියන 2.5ක් එසේම ජීවිත හානියක් සඳහා ලක්ෂක මුදලක් ජාතික රක්ෂාවරණය අරමුදල මගින් ලබා දෙනවා. ගරු කතානායකතුමනි, ප්‍රශ්නය තුළ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය කොස්ගම ශාලාව යුද හමුදා කඳවුරේ 2016 පස්වන දින 5:45 පමණ ඇති වූ පිපිරීමෙන් සිදු වූ ආපදා සඳහා සාහන සැලසීමේ ප්‍රගතිය පිළිබඳ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ඇති වාර්තාවක් ඇමුණුම 6 ලෙස ඉදිරිපත් කරනවා. And we are tabling several other documents to justify the statement made by the Honorable Prime Minister.
Okay, thank you very much, Honorable Dinesh Gunawardena Mahathamaya.
සභානායකතුමනි, මා දීර්ඝ විවාදයක් කරන්න උත්සාහ නෙවෙයි. මේක මේක ජාතික අපදාවක්. අපි දැනුත් පිළිගන්නවා අපේ අදාළ ආයතන අවශ්‍ය කල්නැති දැන්වීමක් නොකරන බව. මේ පිළිතුරත් කියන්නේ අයි. මේ පිළිතුරත් කියන්නේ ධීවරයන්ට යම් කිසි අනතුරු නිවේදනයක් නිකුත් කරා කියලා. නමුත් ධීවරයන් පමණක් නොව ඔබතුමාම දන්නවා රට අභ්‍යන්තරයට ගමන් කරා. දැන් ඒකයි මම අගේ ප්‍රශ්නය. හැමදාම මේක සිද්ධ වුණාම අපි වන්දි ගෙවනවා කියන කතාව නෙවෙයි. ඇයි අපි මූලික දේවල් ඒ ආයතනවල විසඳන්නේ නැත්තේ හා ජාත්‍යන්තරව තිබෙන නිවේදනයන් තැකීමක් කරන්නේ නැත්තේ? ඒක මම ඔබතුමාගේ අවධානය ගේන අගමැතිතුමාට කියන්න. එදා මම අගමැතිතුමාටත් කිව්වා ඒ නිලධාරී ඉස්සරහම. මොකද මේ බලන්න මේ මම පත්තරෙන් ගන්නේ නැහැ කතානායකතුමනි. මේ මෙට් චීෆ් කියනවා මම කොහොමද දෙමළ භාෂාවෙන් මේක නිවේදනය කරන්නේ මට පරිවර්තකයෝ නැත. මේ මෙට් චීෆ්ගේ ප්‍රකාශය. ඉතින් අගමැතිතුමාට මේක එවලා තිබුණා නම් කලින් අගමැතිතුමා පරිවර්තකයෝ ලබා දෙයි අඩු වශයෙන් මේ බරපතලකම අගමැතිතුමාට තේරෙනවා. මේ බරපතල තත්ත්වයක්. මොකද අපි එන්නම මේ වගේ කාලගුණක හානිකර තත්ත්වයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම සභානායකතුමාගෙනු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින එක දැනට ලබා දුන්නු ශාලාව හමුදා කඳවුරේ අභ්‍යන්තර පිපිරියාම ගැන සපයා තිබෙන හමුදාවේ ඇතුලේ වාර්තාව සභාගත කරන්න අගමැතිතුමා එකඟ වුණා. ඒක කරන්න. ඒකයි මගේ ඉල්ලීම.
හොඳයි. ගරු අජිත් පෙරමැතිතුමා පැහැදිලි කිරීමක් ඉල්ලන සභානායකතුමා මම එතුමාට එලා.
ගරු කතානායකතුමනි.
නෑ පොඩ්ඩක් ගරු සභානායකතුමා ඔව්.
නවීකරණය
මේ අර අජිත් පෙරමැතිතුමාත් පැහැදිලි කිරීමක් ඉල්ලන අවසාන ජොබතුමා පැහැදිලි දෙකම අල්ලලා හොඳයි. ගරු අජිත් පෙරමැතිතුමා.
ගරු කතානායකතුමනි මං ස්තුතිවන්ත වෙනවා සභානායකතුමාට විස්තරාත්මක පිළිතුරක් ඉදිරිපත් කිරීම ගැන. නමුත් ගරු සභානායකතුමනි ප්‍රශ්නයක් තිබෙනවා. දැන් ජාතික රක්ෂණ භාරකාර අරමුදල මගින් නිවාස සහ නිවාස තුල ඇති උපකරණ රක්ෂණය කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජය බලයට පත් වුණාට පස්සේ කරපු ඉතාම දුරදක්නා නිවැරදි පියවරක්. අපි මීට කලින් වන්දිත් කෝටි ගාණක් ගෙවලා තියෙනවා. නමුත් අපේ ග්‍රාම නිලධාරීවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් තාමත් දැනුවත් නැහැ මේ නිවාස උපකරණ සහ මේ නිවාස තක්සේරු කිරීමේ ක්‍රමවේදය ගැන. ඔවුන් බොහොම මේ තමන්ගේ අතින් දෙන දෙයක් පිනට දෙන දෙයක් කියලා හිතලා තමයි මේක දෙන්නේ. ගරු කතානායකතුමනි මේක පිනට දෙන දෙයක් නෙමෙයි. මේක මෙරටේ පුරවැසියන්ගේ අයිතිය වෙනුවෙන් රජය ජාතික රක්ෂණ භාරකාර අරමුදල හරහා ප්‍රීමියම් එකක් ගෙවලා ඒ හරහා ලබා ගන්න අයිතියක්. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා ඒ විශේෂභාර ඇමතිවරුන්ගෙන් අද දිනම මේ රක්ෂණ වන්දි පිළිබඳ දැනුවත් කරන්න කියලා. කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, බදුල්ල මේ දිස්ත්‍රික්කවල විශාල පිරිසක් දැවැන්ත දේපළ හානියක් තියෙනවා. ගරු කතානායකතුමනි අපි හිතනවට වඩා දේපළ හානියක් තියෙනවා මේ සුලිසුලඟ නිසා.
හොඳයි. අපි ගරු සභානායකතුමා යොන්ට ෆිනිෂෝ.
මේ ආයතනයේ නවීකරණය කරන්න කටයුතු කරන බව අගමැතිතුමාගේ ප්‍රකාශනයේ සඳහන් වෙනවා. හැබැයි මම ගරු ද්‍රීෂ් කුණවදන මැතිතුමාට මතක් කරන්න කැමතියි සබා ධර්මයත් එක්ක සටන් කරන්න අමාරුයි. දියුණු රටවල්වල පවා ඇමරිකාවේ වුණත් ලොස් ඇන්ජලිස් නුවර දැන් අවුරුදු කීපයකට කලින් ඇමරිකාවටත් බැරි වුණා ඒ ඛේද වාචකයකට අනාවැකියක් කියන්නේ. ඉතින් සබා ධර්මයේත් එක සටන් කිරීම අමාරුයි. කොච්චර නවීන උපකරණ ගෙනාවත් සීමාවන් තියෙනවා.
Anyway, you are giving attention to that. No, you are giving high priority.
But anyway, this department has to be modernized.
Okay, yes.
With modern equipment.
That you are, government has accepted that. මොකද පොඩයි නමේ තව පැහැදිලි කිරීමක් මොකද්ද කියන්නේ ගරු මන්ත්‍රීතුමා? විජේසිරි මහත්මයා
ස්තුතිවන්ත වෙනවා ගරු එමුතුමනි ආපදා එමුතුමාට තා ශනිකයෙන් මේ ආපදාවට ලක් වෙච්ච කණ්ඩායම වලට පසුව වන්දි ගෙවනකම් රුපියල් 10000ක මුදලක් ආණ්ඩුවෙන් දුන්නා.
ඔව් ඒක කරනවා හොඳයි. ගරු හර්ෂදි සිල්වා මහත්මයා
මේක ගරු කතානායකතුමනි කාරණා දෙකක් කියන්න තියෙනවා. මොකද NITF එක අපේ අමාත්‍යාංශයට දේ ක්‍රියාත්මක වෙන ආයතනයක් නිසා ඒක තමයි ලංකාවේ මම හිතන්නේ මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට පැය 12කින් අපි අර ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ මූලික රුපියල් 10000 ලබා දුන්නා. අත්තිකාරම ලබා දුන්නා පැය 12ක් ඇතුලේ. අනිත් එක තමයි සමහර ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් වෙලා නැහැ. මේක මේ 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 සෙනසුරාදා දිනේ වෙච්ච වැඩක්. 10000ට අඩු නම් මේ ඒ ඩැමේජ් එක ඒගොල්ලෝ කියලා තියෙනවා ගෙවන්න හැකියාවක් නැහැ. මේ ඒක SS කරයින් පස්සේ තමයි ගෙවන්න ඕනේ කියලා. කනකාටුවට කාරණාවක් තමයි සමහර ප්‍රාදේශීය කොට්ටා ලේකම් කොට්ටාසවල එක TO ඉන්නේ. මේ දින තුනක නිවාඩුව වුන් වැඩට ඇවිල්ලා නැහැ. එහෙම මේ 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 නිලධාරීන් වැඩ කරනවා නම් අපිට ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. අනිත් එක තමයි ඒක දැනුවත් කරන්න ඕනේ 10000ට අඩු නම් ගරු දිනේෂ් කුණාද මන්ත්‍රීතුමනි ඔවුන්ට ඒ ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. 10000ට වැඩි නම් පමණයි 10000 අත්තිකාරම දෙන්නේ. ඒක මම මේ සඳහන් කරේ ඒ දැනුවත් වීම සඳහා.
හොඳයි යාන්ත්‍රණයේ ශක්තිමත් කරන්න බොහොම ස්තුතියි. පනත් පිටුම පිළිබඳ ප්‍රධාන කටයුතු ආරම්භ දැනුම් දීම මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමි.
විසර්ජන සංශෝධන 2016 අංක 24 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි කිව පර කියම කවදාද?
මොරෝ.
ඊළඟ පනත් කෙටුම් පත විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි අපරාධ නඩු විධාන සංග්‍රහ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමි.
අපරාධ නඩුවිධාන සංග්‍රහ විශේෂ විධිවිධාන සංශෝධන 2013 අංක 2 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහයේ විශේෂ විධිවිධාන පනත් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවැනි වර කිවීම කවදාද?
මොරෝ.
නැයි